సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా. సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం. ధమ్మశ్రవణ కాలు అయం బదంత, ధమ్మశ్రవణ కాలు అయం బదంత, ధమ్మశ్రవణ కాలు అయం బదంత. నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినా గేమ నమస్కారే వీవా. సుపిన్వత్ని ఒబహమ దినామ అదత్తితామ శ్రద్ధావిం బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అద దేశనావే దాయకత్వయ కడవత పాసల్ మావతి పదించి ఉపుల్ కుమార్ మహాత్మా, అమెరికావి పదించి నీల్ కుమార్ మహాత్మా కిన పిన్నతునికతు వేలా మే ఉతుం దేశనావట దాయకత్వయగిన కటయుతు కరణో. మే పిన్నతుంట జీవితావబోధయ ధర్మావబోధయ పినిస మే కుసల్ ఉపకార వేవాయి అపి ప్రార్థనా కరణో. పిన్నత్ని మే జీవితే అవబోధే కరయనువా కియన ఎక విశాల అభియోగయక్. జీవితే అవబోధ కరణిక తమయ అమారుమది. మినిసుంగే దేవునువ కియనిక లోకే అమారుదయక్ నిమి. దేవును వినవా కియనిక దుష్కరనే, అవబోధ కరణువా కియనికై దుష్కర. ఇదట అవబోధ కరండ అదాల మౌలిక మానసిక అద్దకీమట అపి కియనువా జ్ఞానయ కియల. అవబోధ కిరీమ పినిస తమై జ్ఞాన సంప్రయుక్తకమ ఉమనాగరణి. లోక్యాత్తిక ఎగతు వెన్న జ్ఞానయక్ ఓన్నే. లోక్యాత్తిక ఎగతు వెన్న హతిబ్బామ హుదటమ ఏతి, ఖన తిబ్బామ ఏతి, నాసే దివ కయ మేవ తిబ్బామ ఏతి లోక్యాత్తిక ఎగతు వెన్న. హబై మేవ హరహ లోక్యాత్తిక ఎగతు గుణాట అవబోధ కరండ బై. మే విదియట లోక్యాత్తిక ఎగతు వెన్న పులువాం గుణాట మీ వాహార అవబోధ కరాన్న పులువంకమక్నే. ఎదుట అవబోధ కరను ఆ కియనిక సంకీర్ణ దయక్. అవబోధ కరను ఆ కియనిక బరపతల సంకీర్ణ తత్వ. ఎదుట అవబోధేకర యాన కెనికుట ఏ అవబోధేకర యానేక పహసునే అపహసుయి. అవబోధేకర యానేక ఎతడి అపహాసు దయక్ తమై అప్పటి కరండు వెలా తీయన్ని. మొకద అవబోధే కరా యాన్నప్పటి తీనో జ్ఞాని కేలా అతిరేక దయక్ హదాన్ని. ఇక అతిరేక హదానోన ఇక ఎతకటి జ్ఞాని కేనిక హదాగన్నప్పటి బరి ఉనోత్ అప్పట కొచ్చర బుద్ధ్రజనసికి శ్రావకత్తే నామిం హిటియాత్ అప్పట లొకూ దేవును అక్కరా యాన్న పే. ఇతడు జ్ఞానిం అప్పి విమసా బలి యుత్తే పిన్నత్ని మీ అపేమ ఎతులాంతే విత్తరాయి. ఎన్నిసా జ్ఞాని కరండు ఉన్న దే సంకీర్ణకి అప్పటి కియన్న బే. ఇతడు జ్ఞాని కియనికట అదాల ఇక జ్ఞాని కియనికట అదాల దే అపి కియను ప్రజ్ఞావ కియ. ఇకని ప్రజ్ఞావ కియని జ్ఞానిట అదాల దే. ఇతడు ప్రజ్ఞావ కియని జ్ఞానిట అదాల దేక్ మిసాక్ జ్ఞానీకి అని ప్రజ్ఞావట అదాల దయక్ నిమి. ఇక హుదర్ తీరు గండు. ఎదుడు జ్ఞానీకి ఎనికట అదాల దయక్ తమై ప్రజ్ఞావ. జ్ఞానీకి ఎనిక నెత్తం అవబోధకరాన్ని బే. అవబోధకరాన్ని నెతువ నివన్ దకిన బే. అపీకనికని చతురారి సత్య అవబోధకరణం కిలనికి అని అవబోధకరణం కిలైకి అని. ఎదుట అవబోధ కిరీమ పినిస కెనిక్ తుల మతు ఎండోన దయక్ తీయనువా. అవబోధ కిరీమ పినిస మతు ఎండోన దయక్ తీయనువా. ఈ అవబోధ కిరీమ పినిస కెనిక్ తుల మతు ఎండోన దే తమాయి. అవబోధ కిరీమ పినిస యాతుల మతు ఎండోన దే టాపికియనువా. మతు ఎండోన దయక్ తమాయి. జానతో పస్సతో కిన అవకాశం. జానతో కియాన్ని ఇంద్రియ అద్దకీం హరహ దనువత్వీం. ఇంద్రియ అద్దకీం మలిమ దనవత్వనో అని అపి సమారే వాట అప్పుడు తేరును අපි කියන්නේ අපිට අත්දැකීම් තියෙනවා කියලා. ඒ බොහෝ අත්දැකීම් ඥානතෝ දැනුවත් වීම මේ මහ පොළොවේ ජීවත් වෙලා අත්දැකීම් තියෙන. ඒක දැනුවත් වීම. දැන් උදාහරණයක් විදියට එතකොට ඒ කාලේ මිනිස්සු හරියටම මේ ස්වභාව ධර්මයේ හැසිරීම දෙස බලාගෙන වහින කාලේ තීරණී කරනවා. ස්වභාව ධර්මයේ හැසිරීම දිහා බලන්න අද නම් අපිට කාලගුණික තොරතුරු තාක්ෂණික ලෝකේ හරහා අනාවරණය කරගන්න පුළුවන්. ඒ කාලේ එහෙම නැහැ. රැහැයියන්ගේ හඬ පවා මිනිස්සු පාවිච්චි කරනවා වර්ෂාපතනය තීරණය කරන්න. ඒ කාලේ මිනිස්සු එහෙම. සමහර කුරුල්ලන්ගේ හැසිරීමෙන් අනෝරා වැස්ස ගැන මිනිසුන්ට අදහසක් තියෙනවා. සමහර සත්තුන්ගේ නාදවලින් මිනිස්සු හරියටම කොච්චර කාලයක් මේ සැරේ පායයිද කියලා අදහස් කරනවා. දැනුවත්කම් ඥානතෝ පස්සතෝ කියන්නේ අවබෝධ කිරීම. අවබෝධ කිරීම. ඒ කියන්නේ මේ දැනුවත් වීම ඇතුලේ අවබෝධ කිරීම කියන එක දුෂ්කර දෙයක්. ඒතොර දැනුවත් වීම අපි ගන්නෙ අපේ අත්දැකීම් පරාසය හරහා. ඒ අත්දැකීම් අපි කොහෙන්ද උරගාන්නේ? ඉන්ද්‍රියන් හරහා. පංචේන්ද්‍රයන් වලින් තමයි අත්දැකීම් අපි උරගාන්නේ. ඒතොර මේ පංචේන්ද්‍රයන් හරහා අපි අත්දැකීම් උරගානකොට ඒ අත්දැකීම් සම්බන්ධ අපි තුල එක්තරා විදියක කියවීමක් ඇති වෙනකොට පංචේන්ද්‍රයන් හරහා ඒ අත්දැකීම් සම්බන්ධ අපට කියවීමක් ඇති වෙනකොට ඒ කියවීම හරහා පංචේන්ද්‍රයන් හරහා අපි අත්දකින අත්දැකීම් පරාසය සම්බන්ධ අපට කියවීමක් ඇති වෙනකොට ඒ කියවීම පින්වත්නි අවබෝධය දක්වා අපට ඔසවා තබන්න තවදුරටත් ඉන්ද්‍රිය අරමුණු ටිකම සෑහෙන්නේ. ඒකට ප්‍රඥාව ඥානය කියලා එකක් අවශ්‍යයි. ඒකට අදාළ දෙයක් ප්‍රඥාව. දැන් පින්වත්නි ඒක මේ වගේ. දැන් අපේ ඉන්ද්‍රිය අත්දැකීම් වලට කිසිම පිළිසරණක් නැහැ. කිසිම පිහිටක් නැහැ, පිළිසරණක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? අරමුණු හඹාගෙන යන්නමයි අපේ සිත තුළ එකඟතාවයක් ඇති වෙන්නේ. අරමුණු හඹාගෙන යන්නමයි අපේ සිත තුළ ප්‍රවණතාවයක් ඇති වෙන්නේ. ඉතින් අරමුණු හඹාගෙන යනවා අපි. ඇයි අපි අරමුණු හඹාගෙන යන්නේ? අපේ ඉන්ද්‍රිය අරමුණු වලට පිළිසරණක් නැහැ. ලස්සන රූප හොයන එක නවත්තන්නේ. ලස්සන ශබ්දහන එක නවත්තන්නේ. වයසට ගියායි පව බලන්න. මනාප ශබ්දහන එක නවත්තන්නේ. මනාප සුවඳ හොයාගෙන යන එක නවත්තන්නේ නැහැ. මනාප රස පහස හොයාගෙන යන එක නවත්තන්නේ නැහැ. මනාප අරමුණු හොයාගෙන යන එක නවත්තන්නේ නැහැ. ඒවා හැමදාම හොයාගෙන යනවා. ඇයි? මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පරාසයට අපිට පිහිටක් නැති නිසා. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට පිහිට තමයි මොකද්ද? මෙනෙහි කිරීම. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට පිහිට මොකද්ද? ඒ මොහොතේ මෙනෙහි කරන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව අපිට නැහැ. දැන් ඉන්ද්‍රිය අධ්‍යක්ීමේ යථා ස්වභාවය මේ මොහොතේ මෙනෙහි කරගන්න පුළුවන් නම් එයාට පැටලිලි සහගත අත්දැකීමක් මේ මොහොතේ හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවකම අපට පැටලිලි සහගත අත්දැකීමක් මේ මොහොතේ හම්බ වෙනවා. ඒ පැටලිලි සහගත අත්දැකීම, ඒ පැටලිලි සහගතයි කියන්නේ එක්කෝ මේ අපි ඉන්ද්‍රිය අරමුණු වලින් ගන්න ලෝකේ අපි ඇතුලේ රාගය හදනවා. එක්කෝ ද්වේෂය හදනවා. හොඳට බලන්නකෝ. අපි තුල ඇලීම් ගැටීම් නිර්මාණය කරනවා. එතකොට මේ ඇලීම් ගැටීම් මේ අරමුණු මුණ ගැහෙන කලින් තිබ්බ තත්ත්වයක් නෙමෙයි. ඉන්ද්‍රිය අරමුණු මුණ ගැහෙන කමත් එක්ක අපි තුල ඇතිවෙච්ච තත්ත්වයක් ඇලීම් ගැටීම්. ඕකනේ අපි මුණ දෙන ප්‍රාමාණික ප්‍රධාන අන්ත දෙක. ප්‍රාමාණික ප්‍රධාන අන්ත දෙකක් පවතිනවා. ඒ ප්‍රාමාණික ප්‍රධාන අන්ත දෙකක් අපි තුල පවතිනවා. ඒ ප්‍රාමාණික ප්‍රධාන අන්ත දෙක ඇතුලේ අපි හොඳටම අවුල් වෙලා ඉන්නේ. එතකොට මේ ප්‍රාමාණික ප්‍රධාන අන්ත දෙක ඇතුලේ හැම වෙලාවකම අපේ ඇතුළාන්තය තුළ කෙලෙස් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ ඒ හොඳට බලන්න, ඉන්ද්‍රිය අද්දකීම් පරාසයෙන් තොරව අපි කවදාවත් ඇලෙන්නේ නැහැ. ඉන්ද්‍රිය අද්දකීම් පරාසයෙන් තොරව අපිට ගැටෙන්නත් බෑ. ඉන්ද්‍රිය අද්දකීම අද්දකින් ඉන්ද්‍රිය අද්දකීම ඇතුලේ අපිම අද්දකින්න ඕන. ඒ අද්දකීම නැත්තම් ලෝකේ අපේ ඇතුළාන්තය තුළ ඇලීම් ගැටීම් නිර්මාණය වෙන්නේ නැහැ. හොඳට බලන්නකො, කොහේ හරි ඉඳලා මට බැන්නා කියලා මට ප්‍රශ්නයක් නැහැ. දැන් කාට ඔයාලට බනිනවා, දැන් මේ වෙලාවේ ගෙදරට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් නොසෑහෙන්න බනිනවා. දැන් ඔයාලට කොයි වෙලාවක හරි ගැටීමක් හිතේනවද? නැහැ. ඇයි ඒ? ඒක අත්දැකීමක් නෙමෙයි ඔයාලගේ. එහෙනම් ලෝකේ ඇලීම් සහ ගැටීම් නිර්මාණය වෙන්නේ අත්දැකීම තුළ. ඒක අත්දකින්නවා, අපි අත්දකින්න ඕනේ. ඒක අත්දකින්න ඕනේ. ඒ අත්දැකීමට මට එකතු වෙන්න බෑනේ කොහේ හරි ඉඳලා බෑන්නට. ඒ නිසා කොහේ හරි ඉඳලා බෑන්නා කියලා මා තුළ ගැටුමක් නිර්මාණය වෙන්නේ නැහැ. කොහේ හරි ඉඳලා බෑන්නා කියලා මා තුළ ගැටුමක් නිර්මාණය වෙන්නේ නැහැ. සෑම අවස්ථාවකදීම මා තුළ ගැටුමක් නිර්මාණය වන්නේ කවරාකාර දෙයක්වත් නිසා නොව, මා තුළ ගැටුමක් නිර්මාණය වන්නේ කුමක් නිසාද? අත්දැකීම නිසා. අත් නොදැකපු දෙයක් මා තුළ කවරාකාරයක පටිඝ සම්ප්‍රයුක්ත ගැටුම්කාරී බවක් මා තුළ නිර්මාණය කොට නැහැ. එහෙනම් මේ ඇලීම් ගැටීම් වලින් සිත මුදවාගෙන වාසය කරන එක අත්දැකීම තුළ අපට පුළුවන් දෙයක් නෙමෙයි, අමාරු දෙයක්. එතකොට අපි ඇලෙන ගැටෙන කමක් අපේ සිත තුළ පවතිනවා අත්දැකීම තුළ, ඉන්ද්‍රිය අත්දැකීම තුළ. ඒ ඇලීම් ගැටීම් කාරීව අපේ අත්දැකීමට එකතු වෙනකොට අපේ සිත තුළ ඇලීම් ගැටීම් වලින් තොරව වාසය කිරීම පිණිස අපි මොකද කරන්න ඕන? ඥානය කියලා එකක් තියෙන්න ඕන. කෙනෙක් අහන්න පුළුවන්, ඥානය කුමක් පිණිසද? ඇලීම් ගැටීම් වලින් තොරව ලෝකයත් එක්ක එකතු වෙන්න. එතකොට මේ ලෝකයත් එක්ක අපිට එකතු වෙන්න පුළුවන් කොයි වෙලාවේද? මෙනෙහි කිරීම ඇතුලේ. ලෝකයත් එක්ක එකතු වෙන්න පුළුවන් මෙනෙහි කිරීම තුල. ඒ මෙනෙහි කරන පැත්තෙන් ලෝකේ අපිට හම්බ වෙනවා මිසක් අනෙක් ලෝකේ අපිට හම්බ වෙන්නේ නැහැ. හොඳට බලන්න, මේ වෙලාවේ ඔයාලා මෙනෙහි කරනවා ඇස පැත්තෙන්. එතකොට ඔබට මාව පේනවා. ඔබ මේ වෙලාවේ මෙනෙහි කරනවා කන පැත්තෙන්. එතකොට මගේ සද්දේ ඔයාලට ඇහෙනවා. එතකොට ගඳ සුවඳ දැනින්නේ, රස පහස දැනින්නේ. ඒ මෙනෙහි කරන විදියට තමයි අපට අත්දැකීමට එකතු වෙන්න පුළුවන්. ඥානයත් එක්ක කවලම් වෙලා අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් ලෝකය අතෑරෙනවා. ඔන්න ඕකයි මට කියන්න උවමනාව තිබ්බේ. මෙනෙහි කිරීමෙන් තමයි ලෝකයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ලෝකයත් එක්ක එකතු වීම කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය අත්දැකීම් පරාසය. ලෝකයත් එක්ක එකතු වීම කියන්නේ අත්දැකීමක්. ඒ අත්දැකීම තුළ අපට දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් නඩත්තු කරන්න. එක්කෝ දකින්නවට අපි ඇලෙනවා, එක්කෝ දකින්නවට අපි ගැටෙනවා, එක්ක අහණේවට අපි ඇලෙනවා. අපි ගැන වර්ණනා කරනකොට, ප්‍රශංසා කරනකොට අපි ඇලෙනවා. අපිට බනිනකොට, චෝදනා කරනකොට, ගරහනකොට අපි ගැටෙනවා. අපි ගැන වර්ණනා කරනකොට, ප්‍රශංසා කරනකොට අපි ඇලෙනවා. වර්ණනා කරනකොට, ප්‍රශංසා කරනකොට අපි ඇලෙනවා. ඒ වගේම අපි අපේ ජීවිතවල අපිට චෝදනා ලැබෙනකොට, දෝෂාරෝපණය කරනකොට අපි ගැටෙනවා. ඒ ඇලීම් ගැටීම් වලට අදාළ නොවන අත්දැකීමකට අපට එකතු වෙන්න පුළුවන්කමක් නැහැ. එතන මේ ඇලීම් ලෝකයේ හම්බ වෙනකොට ලෝකේ හම්බ වෙන්නේ කොයි මට්ටමේද? ඇස කන නාසය දිවකය අත්දැකීම ඇතුළේ. ලෝකේ අවබෝධ කරන්නේ කොයි මට්ටමේද? ඥානය තුල. ඥානයෙන් තමයි අවබෝධ කරන්නේ. ලෝකයේත් එකතු වෙන්න අවබෝධ ඥානයක් වමනා කරන්නේ නැහැ. ඒකට දැන් ඔය හැදිලා තියෙන හැ සෑහෙනවා. දැන් තියෙන හැදිලා තියෙන කන තිනක හැදිලානේ දැන් තියෙන්නේ. මේක මෞකුසේ ගර්භාෂයේදීම හැදිලානේ. හැමෝටම හැදින්නේ නැහැ ඒක වගේ. ආ ඒකට බලපාන්නේ කර්මය. හැමෝටම නැහැ. හොඳට අංගපසඟ තියෙනවා. කන් ඇහින්නේ. ඒක හැදිලා නැහැනේ. එහෙනම් මේවා හැදෙද්දී කර්මයේ විසින් සාධනීය අර්ථයක් කරලා තියෙනවා. කර්මයේ විසින් සාධනීය දෙයක් කරලා. එතකොට දැන් මම්මි කියන එක නිකන් ඔයාලට අහුල්ලා කියන වගේ තේරෙන්නේ හොඳට තේරුම් ගන්න මම්මි කියන එක. ලෝකයට එකතු වෙන්න ඉන්ද්‍රිය අධ්‍යක්ීම ඕන. ලෝකෝත්තර වෙන්න ඥානය ඕන. ඔන්න දැන් මම කියපු ටික කියන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම ඇතුලේ විතරයි ඇලීම් ගැටීම් ඇති වෙන්නේ. ඉන්ද්‍රිය අධ්‍යක්ීමෙන් තොරව ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැහැ. ඒක අත්දකින්න ඕන. කවුද අත්දකින්න ඕන? මමම අත්දකින්න ඕන. මමම අත්දකින්න ඕන. ඥානෙ නැති වුණා. ඥානෙ තිබ්බාම එයාම අත්දැක්කත් අර ඇලීම් ගැටීම් සහගත කෙලෙස් තත්වයන් උද්ගත වෙන්නේ නැහැ. අපි තුල යම්තා කෙලෙස් ඇද්ද ඒවා ඇලීම් ගැටීම් මත තමයි නඩත්තු වෙන්නේ. කෙලෙසුන්ගේ නිදහස් වීමනේ නිවන කියන්නේ. ඇලීම් ගැටීම් වලින් තොරව පින්වත්නි කෙලෙස් නඩත්තු වීමක් අපේ ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් වලින් තොරව අපේ ජීවිතේ කෙලෙස් වල නඩත්තු වීමක් අපි තුල සිද්ධ වෙන්නේ නැහැ. හැම වෙලාවකම අපි තුල කෙලෙසුන්ගේ නඩත්තු වීමක් සිද්ධ වෙනවා නම් ඒ කෙලෙසුන්ගේ නඩත්තු වීම සිද්ධ වෙන්නේ ඇලීම් ගැටීම් පදනම් කරගෙනයි. ඇලීම් ගැටීම් පදනම් කරගෙනයි. එතකොට ඇලීම් ගැටීම් වලින් තොරව අපි තුල කවර ආකාරයකවත් අවබෝධයට අදාළ අත්දැකීමක් ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට මේ අපින්වත්නි ඇලීම් ගැටීම් පදනම් වෙච්ච ලෝකයේ ඇතුළෙමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. අවබෝධය කියන්නේ වෙනම තැනක තියෙන එකක් නෙමෙයි. එහෙනම් මේ ලෝකයේ තියෙන ඇලීම් ගැටීම් මත කෙලෙස් නඩත්තු වෙන එකක්. ඇලීම් ගැටීම් මත කෙලෙස් නඩත්තු වෙන්නේ අපේ අත්දැකීම මත. අපි ලෝකයේත් එක්ක එකතු වෙන්නේ ඉන්ද්‍රියන්හරහා, ඇසහරහා, කනහරහා. අපිට ලෝකයට එකතු වෙන්න විදිහක් නැහැ. මේ එකතු වෙන එක ඇතුලේ අත්දැකීමට අපි සම්මවදින්නේ මොකක් නිසාද? මෙනෙහි කරනකොට. මෙනෙහි කරෝ. දැන් මේ වෙලාවේ ඔයාලා මෙනෙහි කර කර ඉන්න නිසා තමයි ඔයාලට මං කියන එක ඇහෙන්නේ. ඔයාලා වෙන දෙයක් මෙනෙහි කළොත් මං කියන එක ඔයාලට ඇහෙන්නේ නැහැ. ඒකනේ අපි සමහර අය නිකන් ගැස්සිලා හැරිලා ඇයි මොකද්ද ඔයා කිව්වේ කියලා අහන්නේ. මේ ළඟට ගිහින් කියනවා. එයා ඉන්නේ බර කල්පනාවක. ඒ කියන්නේ එයා මෙනෙහි කර කර ඉන්නේ වෙන පැත්තකින්. ඒතකොට ළඟටම ගිහින් ඇහුවත් වැඩක් නැහැ. එහෙනම් කන කියන එකම පිළිසරණ නෙමෙයි අත්දැකීමට. මං කියන එක තේරුම් ගන්න. කන කියන එකම පිළිසරණ නෙමෙයි, මෙනෙහි කිරීමයි පිළිසරණ. අත්දැකීමට එකතු වෙන්නේ මෙනෙහි කිරීම මතයි. කනක් විතරක් තිබුණා කියලා අත්දැකීමට එකතු වෙන්න බෑ. ඒකයි සමහර මිනිසුන්ට කන් තිබිලත් ඇහෙන්නේ නැත්තේ කිව්වට. මේ බලාගෙන ඉන්නවා. දැකලා නැහැ. සමහර මිනිස්සු ඉන්නවා බලාගෙන මේ පැත්තම. කේන්ද්‍රගත වීම මේ පැත්තට තියෙනවා. දැන් සමහර අය ඉන්නවා අපි දිහා බලාගෙන ඉන්නවා වගේ. දැන් මෙතන උනත් ඉන්නේ. ඒ උනට ඉන්නේ වෙන ලෝකයක සමහර විට. මට හිතෙනවා අනේ බලන්නකෝ උන්ටට බණ අහනවානේ කියලා. එක්කෝ දරුවෝ ගැන කල්පනා කරක. එක්කෝ බිරිඳ ගැන, එක්කෝ ස්වාමියා ගැන, එක්කෝ යන විදිය ගැන, එක්කෝ දබල්ට කණේ වගේ ගැන. ඒවා ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ උන්ට මං හිතනවා බලන්න මේ අය මන් දිහා බලාන සද්ද නැතුව බණ අහනවානේ කියලා. සමහරට ඕගොල්ලන්ගේ මෙනෙහි කිරීම තියෙන්නේ වෙනත් පැත්තකින්. එතකොට ඇස මගේ පැත්තට තියෙනවා. එහෙනම් ඇස විතරක් ලෝකේ පැත්තට හෙලාගෙන ඉන්නකෙම්ම, කන විතරක් ලෝකේ පැත්තට හෙලාගෙන ඉන්නකෙම්ම අවබෝධය කරායා නොහැක. අවබෝධය කරායා නොහැක. එතුර කෙනෙක් අවබෝධය කරා යන්නේ කුමක් නිසාද? කෙනෙක් අවබෝධය කරා යන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. කෙනෙක් සත්‍ය අවබෝධය කරා යන්නේ පින්වත්නි අන්නේ මූලික ප්‍රස්තුතය අවබෝධ කිරීමේ. එනං ඉන්ද්‍රියන්ට පිළිසරණ අත්දැකීමයි, අත්දැකීමට පිළිසරණ මොකද්ද? මෙනෙහි කිරීමයි. එතකොට මෙනෙහි කිරීම ඇතුලේ ඥානයේ මිශ්‍ර වෙලා නම්, ඥානේ පදනම් වෙච්ච මෙනෙහි කිරීමක් නම් තියෙන්නේ. අර ඇලීම් ගැටීම් සහගත කෙලෙස් නඩත්තු වීම සම්පූර්ණයෙන් නවතින්න පටන් ගන්නවා. ඇලීම් ගැටීම් සහගත කෙලෙස් නඩත්තු වෙන එක සම්පූර්ණයෙන් නවතින්න පටන් ගන්නවා. හැබැයි ඒකට මොකද්ද තියෙන්න ඕන? ඥානය කවලම් වෙන්න ඕන මෙනෙහි කරනකොට. එතකොට මෙනෙහි කරනකොට ඥානය කවලම් වෙලා නම් කෙලෙස් හැදෙන්නේ නැහැ. හැබැයි වර්තමාන අත්දැකීම තුළ කෙලෙස් හැදෙන්නේ නැතිවීමට, කෙලෙස් හැදෙන්නේ නැති මට්ටමට ඔයාලට ලෝකයත් එක්ක එකතු වෙන්න ඕන. ලෝකයට එරෙහිව නැගිටින්න නැතුව, ලෝකයෙන් හැංගෙන්න නැතුව, ලෝකයත් එක්ක එකතු වෙලා වාසය කරද්දීම ඔයාලට සම්පූර්ණයෙන් කෙලෙස් ටික සිඳින්න ඕන නම් ඒකට උවමනා කරන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ මෙනෙහි වෙන මට්ටම ඇතුලේ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ඒ අරමුණු ගන්න තැන මෙනෙහි කරනකොට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. මෙනෙහි වීම තුළ යෝනිසෝ මනසිකාරය වෙන්න ඕන. අරමුණු ටික ගන්න තැන, අරමුණු ටික යා ගන්නකොට, ඒ අරමුණු ගන්න තැන පින්වත්නි ප්‍රඥාව තියෙන්න ඕන. මොකද ප්‍රඥාවෙන් තමයි කෙලෙස් සිඳින්න තියෙන්නේ. ඒතොර ප්‍රඥාවෙන් කෙලෙස් සිඳින්න තමා තුළ ඥානය තහවුරු වෙනවා. එතකොට මේක හරිය ගැඹුරු එකක්. තමාට ඔයාලට මේක තේරෙන්නේ නැහැ. මම උගා කල්පනා කළොත් තමයි තේරෙන්නේ. ඕන දෙයක් මම ආයක වාක්‍යයකින් ඔය කියපු ටික කියනවා. හොඳට ඔළුවට ගන්න. මේ ලෝකේ අපිට අත්දකින්න තියෙන්නේ ඇස කන නාසය දිව කය ආදී හරහා. ඒ ඇස කන නාසය දිව කය ආදීන් අපි ලෝකයේත් එකතු වෙනකොට ඇලීම් ගැටීම් අපි තුල නිර්මාණය වෙනවා. එතකොට ඇලීම් ගැටීම් ඇතුලේ තමයි කෙලෙස් ටික නඩත්තු වෙන්නේ. අවබෝධය කියන්නේ කෙලෙසුන්ගෙන් සිත මුදවාගෙන වාසය කිරීමක්. එතකොට මේ ලෝකයේත් එකතු වෙලා වාසය කරන එක වෙනුවට බුද්ධ ශාසනය පෙන්වන පරිච්ඡේදය අවබෝධ කිරීමයි. පස්සතෝ දැකීමයි ලෝකේ, ප්‍රඥාඥානින් දැකීමයි. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික ජානතෝ, ලෝකේ දැනගන්ට ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික ඇති. නමුත් ඒ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික ඇතුළෙමයි අවබෝධය කරා යන්නත් තියෙන්නේ. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින් තොරව අවබෝධය කරා යන්න බෑ. ඒ කියන්නේ මේ ඇස පාවිච්චි කරන ගමන්මයි ඇසේ කෙලෙසුන් ටිකෙන් මිදෙන්න තියෙන්නේ. ඇස් පියා පින්වත්නි, මේ ලෝකයට එරෙහිව නැගිටපු කෙනෙක් අවබෝධය කරා ගින්නේ. එයා ලෝකයමයි පාවිච්චි කරන්නේ පිරිනිවීමට. දැන් යම්කිසි ලිඳක වතුර උනනකොට කාලයක් පල් වෙච්ච ලිඳක් කියලා හිතන්න. ඒ ලිඳ කාලයක්ම පල් වෙවි තමයි තිබිලා තියෙන්නේ. ඒ පල් වෙවි තිබුණු ලිඳක් ලිඳ කාලයක්ම පල් අවුරුදු 100 ගාණක් පල් වෙච්ච ලිඳක් කියන්නකෝ. ආය අතක්වත් දාන්න සුදුසු ලිඳක් නෙමෙයි. ඔය ලිඳ හොදලා අයින් කරාම, ලිඳ ඉහලා අයින් කරාම අලුතෙන් වතුර උනනවා. ඒ වතුර උනනකොට ඒත් බොන්න බෑ. ඇයි? අර කාලයක් තිබුණු ලිඳේ වතුර වලින්ම ලින් බැම්මද අපිරිසුදු වෙලා. කාලයක් තිබ්බ අර ලිඳේ පල් වෙලා එක තැනක වතුර තිබිලා මොකද්ද වෙලා තියෙන්නේ? ලින් බැම්මත් අපිරිසුදු වෙලා. දැන් ලින් බැම්ම පිරිසුදු කිරීම පිණිස යා වතුර ලිඳට දාන්න යන්නේ. ලින් බැම්ම පිරිසුදු කරන්නේ ලිඳේම උනන වතුරෙන්. අන්න ඒ වගේ ඔයාලට ලෝකයේත් එකතු වෙන්න මේ හැමයි බලපාලා තියෙන්නේ. පෙර සංසාරයේ ඇහැ පාවිච්චි කරන විදියෙන් රැස් වුණා වූ පුනර්භවය හදන භව සංස්කාර විසින් තමයි මේ හැ උපද්දවල තියෙන්නේ. දැන් මේ පේන මට්ටමේ හැ උපද්දවල තියෙන්නේ. හැබැයි ලෝකයෙන් මිදෙන්න කියලා ඔයාලා ඇහැ නැති කරගෙන හරියන්නේ නැහැ. ඔයාලා ඔය ඇහැමයි පාවිච්චි කරන්න ඕන අවබෝධය පිණිස. හරියට ලිඳ ඉහගෙන ඉහගෙන ගිහින් දැන් පිරිසුදු වතුර උල්පතෙන් ඉන්නේ. ඒ පිරිසුදු වතුර උල්පතෙන් ආවත් පරණ වතුර නිසා ලිම්බැම අපිරිසුදු වෙලා නම් මිනිහෙක් ආයේ ලිඳට වතුර වක් කරන්නේ නැහැ. ලිඳේ උනන වතුරමයි එයා ලිම්බැම හොදන්න පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ ඔයාලා මේ මොහොතේ ඇහැ පාවිච්චි කරන මට්ටමේමයි ඇසේ නිරෝධය දක්වා මහසුරුවා ගන්න තියෙන. ඇහැ නැති කිරීමෙන් නෙමෙයි. ඇහැට එරෙහිව වැඩ කිරීමෙන් නෙමෙයි. ඇයි එරෙහිව වැඩ කරන්නේ නැත්තේ? මේ වෙනකොට මේ ඇහැ ඉපදිලා ඉවරයි. මේ වෙනකොට මේ කන ඉපදිලා ඉවරයි. එතකොට මේ මොහොතේ ඇස කන නාසය දිවකය මනස ඉපදී ඇති බව දැනගන්නේ අතීතංසේ ඥාණයෙන්. ඒවා ඉපදෙන්න හේතු ඵල දකිනවා. අනාගතංසේ ඥාණයෙන් දකිනවා මේ ඇහැ මම මේ විදියට පාවිච්චි කළොත් මේ පස්සතෝ අවබෝධ කරන්නේ නැතුව ප්‍රඥාවෙන් විමස ගන්නේ නැතුව මේ ඇහැ මම මේ විදියට පාවිච්චි කළොත් ප්‍රඥාවෙන් විමසා ගන්නේ නැතුව අපි මම මේ ඇහැ මේ විදියටම පාවිච්චි කළොත් ප්‍රඥාවෙන් විමස ගන්න නැතුව මට මොකද්ද වෙන්නේ? අනාගතේ නැවත නැවත පුනර්භවයේ හදන භව සංස්කාර ඇස හරහා මගේ සිත තුල රැස්වීමක් වෙනවා. එතකොට නිරේයස් හදන්න පුළුවන්, තිරිසන් ලෝකයස් හදන්න පුළුවන්, ප්‍රේත ලෝකයස් හදන්න පුළුවන්. මේ ඇහැ මේ විදියටම වෙනවනම් නියතිය. නියතිවාදයක් නෙමෙයි බුද්ධ ශාසනේ. මේ ඇහැ මේ විදියටම ආය හට ගන්නවා නම් ඒක නියතියක්. බුද්ධ ශාසනේ නියතිවාදයක් නෙමෙයි, බුද්ධ ශාසනේ හේතුඵලවාදයක්. ඒ නිසා මේ ඇහැ මම පාවිච්චි කරන විදිය අනුව තමයි මගේ ඇහැ තිරිසන් ලෝකෙද හැදෙන්නේ, නිරේද හැදෙන්නේ, ප්‍රේත ලෝකෙද හැදෙන්නේ කියලා තීරණය වෙන්නේ. ඒක මේ මොහොතේම දැනගන්න එකට කියනවා අනාගතංසේ ඥානිය. අනාගතේ මගේ හැදෙන්නේ මේ විදියටයි කියලා එයා දැන් දැනගන්නවා. එහෙමනම් මේ මොහොතේ ඇසුරු කරද්දී ඇසින් වෙන් වෙන්නේ නැතුව කෙලෙසුන්ගෙන් වෙන් වී වාසය කළ යුතුයි කියලා දකින එකට කියනවා පච්චුප්පන්නංසේ ඥානිය. අතීතංසේ ඥානිය වුණත් අනාගතංසේ ඥානිය වුණත් පච්චුප්පන්නංසේ ඥානිය වුණත් ඥාණය නම් ඒක මේ වෙලාවට අයිති එකක්. ඥානය ගැන අනාගතේ හදන්න ඕන එකක් නෙමෙයි ලංකාවේ මිනිස්සු හිතනවා අනාගතේ පිරුණම් පාන්න ඕන කියලා. ඥානය කියන්නේ මේ මොහොතේ හදන්න. ඒතකොට මේ අතීතංසේ ඥානය කියන්නේ මේ ඇහැ කොහොමද හේතුඵල ධමයෙන් හැදිලා තියෙන්නේ කියලා දැනගන්නවා. මේ කය කොහොමද හේතුඵල ධමයෙන් හැදිලා තියෙන්නේ කියලා දැනගන්නවා. අනාගතංසේ ඥානය කියන එකෙන් අපි කොහොමද දැනගන්නේ? අනාගතංසේ ඥානෙන් අනාගතේ මේ ඇහැ දැන් පාවිච්චි කරන විදිය අනුව අනාගතේ ඇහැ කොහෙද හැදෙන්නේ කියන එක තීරණය වෙනවා. කවුරුත් තීරණය කරන්නේ නැහැ. ඒක නිරේද හැදෙන්නේ, ප්‍රේත ලෝකෙද හැදෙන්නේ, තිරිසන් ලෝකෙද හැදෙන්නේ, අසුර ලෝකෙද හැදෙන්නේ, නාග ලෝකෙද හැදෙන්නේ, දිව්‍ය ලෝකෙද හැදෙන්නේ කියලා තීරණය වෙනවා මේ මොහොතේ ඇහැ පාවිච්චි කරනකොට රැස් වෙන භව සංස්කාර තුල. අනාගතංසේ ඥානේ නම් අයිති මේ මොහොතට. අනාගතේ උපදින එකක් නෙමෙයි. අනාගතංසේ ඥානේ කියනකොට ලංකාවේ මිනිස්සු හිතන්නේ අනාගතේ ඥානේ හදනවා කියලා. අනාගතේ ඥානේ හදන්න කියලා එයා සැලසුම් කරනවා. එයා අදන අනාගත ඥානයක් නැහැ. අනාගතංසේ ඥානේ කියනකොට ලංකාවේ මිනිස්සු හිතන්නේ අනාගතේ ඥානේ හදන්නෙමි යයි එයා තුල ඇති වෙන පණිදිය කියලා. නෑ, ඒක දැන් තියෙන එකක්. පච්චුප්පන්නංසේ ඥානේ කියලා කියන්නේ මේ මොහොතේ ඇහැ නැති කරන්න නැතුව කෙලෙස් නැති කළ යුතුයි නේද කියලා එයා මේ මොහොතේම ඇස වෙනදා වගේම පාවිච්චි කරන ගමන් මෙනෙහි වීම ඇතුළේ හැ පාවිච්චි කරනකොට මෙනෙහි වෙනකොටම ඥාන සම්ප්‍රයුක්ත බවක් දැන් ඥාන සම්ප්‍රයුක්ත බවක් එයා තුළ ගොඩ නගා ගන්නවා. ඒ ඥාන සම්ප්‍රයුක්ත බවත් එක්ක ඇසේ නිරෝධයක් මතුවෙනවා. එතකොට දුකේ නිරෝධයයි මතුවෙන්නේ. නිරෝධාර්ය සත්‍යනේ ශ්‍රේෂ්ඨ. චතුරාර්ය සත්‍යයේ ශ්‍රේෂ්ඨම සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍යය තියෙනවා, දුක්ඛ සමුදය සත්‍යය තියෙනවා, දුක්ඛ නිරෝධ සත්‍යය තියෙනවා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය තියෙනවා. මේ හතරෙන් කෝකද ශ්‍රේෂ්ඨම එක? මේ හතරම ශ්‍රේෂ්ඨයි. මේ හතරම ශ්‍රේෂ්ඨයි. අශේෂ්ඨය කියලා එකක් නැහැ. හැබැයි අපි දුකේ නිරෝධාර්ය සත්‍ය පිණිස තමයි ඉතුරු සත්‍ය හදන්නේ. ලංකාවේ සමහර අයතන ඉන්නවා දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයි ශ්‍රේෂ්ඨ කියලා. නෑ පින්වත්නි, ප්‍රතිපදාවට එකතු වෙන්නේ දුක නිරුද්ධ කරන්නනි. දුකේ නිරෝධයනි ශ්‍රේෂ්ඨ. මාර්ග සත්‍ය දුක නිරුද්ධ කිරීමේ මාර්ගය මෙයයි කියනකොට ලංකාවේ මිනිස්සු ඉතාලකන ඉන්නවා ඒක තමයි ශ්‍රේෂ්ඨ කියලා. පින්වත්නි, ඒක ශ්‍රේෂ්ඨයි. නමුත් ශ්‍රේෂ්ඨම දේ දුකේ නිරෝධය. නිරෝධය පිණිස තමයි දුක ගැන දැනගන්නේ. නැතෝ දුක ගැන දැනගන්නේ සමහර අය හිතනවා මේ දුක ගැනම කියනවා වෙන ඒවා කියන්නේ නැද්ද කියලා අහනවා සමහර අය. එපා වෙනවා අප්පා ජීවිතේ කියලා කියනවා නේද සමහර අය. පින්වත්නි, එපා වෙලානේ දැනුත් ඉන්නේ. ආයි දුක්ඛාරිය සත්‍ය කියලා නෙමෙයි එපා වෙලා තියෙන්නේ. මිනිස්සු දුක්ඛාරිය සත්‍යෙන් දැනගෙනද එපා වෙලා බෙල්ල වල දාගන්නේ, කෝච්චියර පණින්නේ, වස බොන්නේ, ලිංග වලට පණින්නේ, ඔය සමහර අය පණින්නේ. එතකොට එහෙම පණින්නේ ඇයි? දුක්ඛාරිය සමයේ දුක ගැන කියලා දීලාද අපි? නෑ. එයා දුක ගැන අවබෝධ කරගෙන නැති නිසා. මේ පින්වත්නි, දුක ගැන කිව්වහම එපා වෙනව නෙමෙයි. ඇයි අපි දුක ගැන කියන්නේ? පින්වත්නි, දුක ගැන කියන්නේ නැතුව කොහොමද දුකෙන් මිදෙන එක ගැන කියන්නේ? දුක දුක්ඛාරිය සත්‍ය කියන්නේ නැතුව දුක නිරෝධාරිය සත්‍ය කියලා එකක් කියන්න බෑනේ. මහණෙනි, පංච උපාදාන කන්දා දුක්ඛා. නුඹලාගේ පංච උපාදාන ස්කන්ධයයි දුක. ස්කන්ධ හටගන්නකොට ඒවා තව සිතකින් උපාදානී කරගන්න එකයි දුක කියලා අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා නේද? මහණෙනි, දුක වනාහි තමා තුල අටගන්නා ස්කන්ධ තමන්ගේම තව සිතකින් උපාදානී වෙන එකයි කියලා වදාලා දුක. ඒක දන්නේ නැතු උපාදානී නොවි උපාදානී නිරුද්ධ කරන්නේ කොහොමද පින්වත්නි? ඒ උපාදානෙ නිරුද්ධ කිරීම නිරෝධාරිය සත්‍ය පිණිස මාර්ගය කියන්නේ නැතුව දුක නිරුද්ධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ හේතුඵල දහමක්. හේතුඵල දහම. හේතුඵල දහම ඔස්සේ ජීවිතේ විමසනකොට යාගේ සිත පුදුමාකාර තරම් මෙදහත් වෙනවා. යාගේ සිත මෙදහත් වෙනවා. එතකොට මෙනෙහි කරනකොට තමයි ලෝකේ හම්බ වෙන්නේ. මෙනෙහි කරන්නේ නැත්නම් ලෝකේ හම්බෙන්නේ නැහැ. හොඳයි, දැන් මෙනෙහි කරන්න මොනවා හරි. දරුවෝ ගැන මෙනෙහි කරන්නේ. එතකොට දරුවෝ හම්බ වෙනවා දැන්. දරුවෝ හම්බෙන්නේ දැන්. අම්මා හිතාගෙන ඉන්නවා අනේ ඔයා දැනට අවුරුදු 15කට කලින්නේ මගේ කුසෙන් බිහි වුණේ. එදා ඉඳලා මං S2 වගේ රැක්කනේ. S2 වගේ මුකුත් රකින්න එපා. දරුවෙක්වත් S2 වගේ රැකලා වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? කොහොමද රකින්නේ කියන ප්‍රශ්නේ නෝනි. සමහර අය කියනවා මම ඉතින් ඇහැක් වගේ තමයි අවුරුදු 25ක් ඔයාව රැක්කේ කියලා. පින්වත්නි, කිසිවෙක්වත් රකින්නේ නැහැ. කාටවත් කවුරුවත් රකින්න බෑ. ඇයි පින්වත්නි කාටවත් කවුරුවත් රකින්න බැරි? කාටවත් කවුරුවත් රකින්න බැරි මොකක් නිසාද? කිසිවෙක්වත් රකින්න බැරි අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. කාටවත් කවුරුවත්ම රකින්න බැරි පින්වත්නි, තම තමා තුල හේතුඵල වශයෙන් අභිසංස්කාර හැසිරෙන විදිහක් යා සසරින් ගෙනල්ලා. යා එක සසරින් ගෙනල්ලා. ඒ නිසා ඇහැක් වගේ දඟලන එක තේරුමක් නැහැ රකින්න. ඇහැක් වගේ රඟපුවා දැන් තියෙනවද ළඟ? ඇහැක් වගේ රැක්කට මේ වෙලාවේ මොනවද වෙන්නේ කියලා දන්නවද? අනේ මගේ S2 වගේ මං අපේ දරුවෝ හැදුවේ කියනවා. කෝ දැන් මේ වෙලාවේ මොනවා වෙනවද කවුද දන්නේ? දැන් මේ වෙලාවේ වල මෙහි බනහනවා. කෝ ඇහැක් වගේ ඒ මේ ලෝකේ වැඩ කරන්නේ පරණ හේතු වලට අනුව. ඒ තම තමන්ගේ හේතුඵල තමයි හැසිරෙන්නේ. ඒකනේ අපිට අපේ දරුවෝ අපිට අපේ වසඟේ නැත්තේ. අම්මා හිතානිනෝ යා මෙහෙම ඉන්න ඕන, මෙහෙම කන්න ඕන, මෙහෙම අඳින්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා. එහෙම වෙන්න කියලා හිතානින්න යාට මෙනෙහි වෙන යාතු යාට හම්බ වෙන මට්ටමේදීනේ. ඔයාට ඔයාලගේ දරුවා හම්බ වෙන අවකාශයේ තියෙන්නේ වර්තමානයේ තුල සම්මුඛ වීම ඇතුළේනේ. ඒ සම්මුඛ නොවන අවකාශයේ තමයි වැඩියෙන් තියෙන්නේ. එතකොට මේ වෙලාවේ දරුවා උපදිනවා මිසක් අදට අවුරුදු 25කට ඉස්සෙල්ලා දරුවෙක් ඉපදුනා නෙමෙයි. හොඳට මම්මි කියන එක තේරුම් ගන්න. මෙනෙහි කළොත් මේ වෙලාවේ දරුවා සම්බන්ධ වැටහීම් ටිකක් හිතට එනවා. මෙනෙහි කරලා බලන්න දැන්. ඒ මෙනෙහි කරලා බලනකොට ඔයාලගේ මනස තුළ මැවෙන මානසික ගතියක් තමයි දරුවා. මානසික ගතියක් දරුවා. එහෙනම් දරුවා කියන්නේ මනෝමයයි. දරුවා කියන්නේ ඔයාලගේ මනෝමය තත්ත්වයක්. ඒ මනෝමය තත්ත්වය කියන එක මොහොතක්වත් පවතින එකක් නෙමෙයි. ඒකනේ දරුවා ගැන මැවෙනවා ආය ඔය කියන ඒවා අහගෙන ඉන්නවා. මේ මං කියන ඒවා අහන්න පටන් ගන්නවා. ආයෙත් මනස තුල මැවෙනවා ආයෙත් මං කියන ඒවට අනුව මැවෙනවා ටිකක්. එහෙනම් මේ මනෝමය තත්ත්වය කියන එක අපේ වසඟේ තියෙන එකක් නෙමෙයි. ඒක මෙනෙහි කිරීම තුල තමා තුල උද්ගත වන තත්ත්වයක්. එහෙනම් දරුවා කියන්නේ මනෝමයයි. මනෝමය. එතකොට මේ මෙනෙහි වීම ඇතුලේ අපට පිළිසර ඇලීම් ගැටීම් වලින් තොරව ආයතනික අධ්‍යක්ීම ඇතුලේ මෙනෙහි කරන්න නම් අපට සිද්ධ වෙනවා කුමක්ද? අපට සිද්ධ වෙනවා යෝනිසෝ මනසිකාරේ පාවිච්චි කරන්න. අරමුණු ගන්න ඇහැ නැති කරන්නේ. ඇහත් එක්ක එකතු වෙනකොට යෝනිසෝ මනසිකාරය තියාගන්නවා. ස්පියා ගන්න රූප පේනකොට. යෝනිසෝ මනසිකාරය තියාගන්නවා. ඒ යෝනිසෝ මනසිකාරය තියාගෙන ඒ මෙනෙහි වෙන ඇතුලේ ඔයාලට ලෝකෙ හම්බ වෙනකොට කෙලෙස් නිරුද්ධ කරන්න ඕන නම් කෙලෙස් නිරුද්ධ කරන්න ඕන ප්‍රඥාව පාවිච්චි කරනවා. ඒ කියන්නේ සිඳීම කියන එක ඇස නිමීනි කෙලෙස්. සිඳින්න ඕන මොනවද? ඇහැ නෙමි. ඇහැට ඇනගෙන හරියන්නේ නැහැ. පේන එක නවත්තගෙන හරියන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ජීවිතේ නැති කරගන්න යා හිතනවා මේ පේන එකයි ප්‍රශ්නේ. හොඳ පාඩමක් උගන්නන්නම් කියලා යමකද කරන්නේ? මේ ලෝකයේත් එකතු වෙන්න පුළුවන් අවස්ථාවම අතහැරලා දානවා. මග හැර ගන්නවා. එතකොට යාට හිතනවා ඒකට හොඳම දේ තමයි මේ ලෝකෙන් ඉවත්ව යන එක කියලා. ඉතින් යාට තේරෙන්නේ නැහැ මේ සසර කියන්නේ හිම ගැළවිලා යන්න පුළුවන් තැනක් නෙමෙයි. අවබෝධ කිරීමෙන් විතරයි මිදෙන්න පුළුවන්. සංසාරයෙන් මිදෙන්න පුළුවන් මොකක්ද? අවබෝධ කිරීමෙන් විතරයි. අවබෝධ කරනවා ඇර අපිට වෙන කරන්න දෙයක් නැහැ. අවබෝධ කරනවා ඇර අපිට ලොකු දෙයක් කරන්න නැහැ. අවබෝධ කරන්නයි තියෙන්නේ. එතකොට අවබෝධ කිරීමෙන් තමයි ලෝකයෙන් මිදීමට අවකාශයක් අවස්ථාවක් ගොඩ නැගෙන්නේ. එතකොට මේ ලෝකය අවබෝධ කරනකෙන් තමයි කෙලෙස් සිඳෙන්නේ. අවබෝධ කරනවා කියන එකට ධර්මීය තෝරන වචනේ මොකද්ද? පජානාති. අවබෝධ කරනවා කියන්නේ මොකද්ද කියන්නේ? පජානාති. පජානාති කියන වචනෙන් තමයි පඤ්ඤා කියන එක ඇදිලා තියෙන්නේ. ප්‍රඥාව කියලා ඔය හාමුදුරුවෝ කියන්නේ බණට. අවබෝධ කරනවා කියන එකටයි ප්‍රඥාව කියන්නේ. එතකොට අවබෝධ කරන්න කරන්න ඥානයක් උපදිනවා. ලෝකේ පවතින්නේ ඇතිවීම නැතිවීම විතරයි. ලෝකේ හටගත් තැනම බිඳී යාමයි ලෝකෙට අදාළ. හොඳයි මට කියන්න, දැන් ඔයාලා කියන්න ඕන හටගත් තැන බිඳෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් කියන්න. ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නැති ලෝකේ තියෙන මොනවා හරි දෙයක් මට කියන්නකෝ. පොඩි දෙයක් හරි. සමුදේවන නිරුද්ධ වෙන ස්වභාවයට දැන් තාක්ෂණයේ ලෝකේ දෙවුණුයි. සුපිරි කම්පියුටර්ස් තියෙන්නේ. AI හුඟක්ම දෙවුණු. AI වල හරි ගහලා බලන්නකෝ. හටගෙන ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නැති, හටගෙන නිරුද්ධ වීම ස්වභාවය කරගෙන නැති, ඇතිවීම නැතිවීම ස්වභාවය කරගෙන නැති මට පොඩි දෙයක් කියන්නකෝ මොකක් හරි. ලෝකයේ ඇතුලේ හැම දෙයක්ම ඔකට යටයි. ලෝකෙට අයිති හැම දෙයක්ම හට ගැනීම නිරුද්ධ වීම ඉපදීම බිඳීම සමුදය නිරෝධයට යටයි කියන එක තහවුරු වෙන එකට අපි කියනවා ඥානය කියලා. ඒක තහවුරු වෙච්ච සිතකින් තමයි එයා ලෝකයේත් එක්ක එකතු වෙන්නේ. එතකොට වටිනාකම රැඳින්නේ බලන්නකෝ පුදුමයිනේ. වටිනාකම ලෝකේ දැන් හැම වෙලාවකම අපිට අපේ සිතේ ලෝකේ වටිනාකම ඇලවෙනවනේ. අපි ලෝකේට වටිනාකම ආරෝපණය කරලානේ. ආරෝපිත තත්වය. ආරෝපණය කරා කියන්නේ අපි ආරෝපණය කරලා තියෙන. ඒකනේ අපි ආරෝපණය කරලා තියෙනවා අපිට වටිනවා වුණාට. වටිනාකම ආරෝපණය කරලා නැතිව අපිට වටින්නේ නැහනේ. හොඳට බලන්න. ලෝකෙට වටිනාකම අපි ආරෝපණය කරලා තියෙනවා අපිට වටිනවා වුණාට ලෝකෙට වටිනාකම ආරෝපණය කරලා නැතිව අපිට වටින්නේ නෑ නේද? වටිනාකම කියන්නේ ආරෝපිත තත්වයක් නේද? ආරෝපිත තත්වයක්. සමහර මිනිසුන්ට සමහර ඒවා වටිනවා, සමහර මිනිසුන්ට වටින්නේ නෑ. ආරෝපිත තත්වයක්. ඒ කියන්නේ වටිනාකම සම්පූර්ණයෙන් ඒ කියන්නේ ආරෝපණය කරන එක නවත්තලා දාන එකට තමයි ඥාන සම්ප්‍රයුක්තකම කියන්නේ. ඒ ඥානින් යා දැනගන්නේ ලෝකෙ ඇති වෙන නැති වෙන, හටගෙන බිඳෙන, ඉපදිලා නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති කියලා. ඒ ඉපදිලා බිඳිලා යනකම, හටගෙන නිරුද්ධ වෙනකම, ඇති වෙලා නැති වෙලා යනකම ලෝකයට අදාළ යයි එයා දකිනකම, එයා කල්පනා කරනකම ඇතුලේ එයාට පින්වත්නි සිද්ධ වෙනවා එක දෙයක්. හටගෙන නිරුද්ධ වෙලා යන, ඉපදෙන බිඳෙන, ඇති වෙන නැති වෙන කමටයි ලෝකේ අයිති. ඒ ඇති වෙන නැති වෙන කමට අදාළ නොවන ලෝකේ අබමල් රේණුවක්වත් නැහැ කියලා ඒ ඒක මත පිහිටා ලෝකය උරගාන එකට තමයි ඥානෙ කියන්නේ. හට ගැනීම, නිරුද්ධ වීම, ඉපදීම, බිඳීම, සමුදේ වීම, නිරුද්ධ වීම ලෝකේ ස්වභාවය නම් අනිත්‍යතාවය, අනාත්ම ස්වභාවය, අනිත්‍යතාවයේ දුක, ආවේනික ස්වභාවය ලෝකෙට අදාළ තත්වයක් කියලා දකින්න එකට තමයි ප්‍රඥාව කියන්නේ. දැන් තේරුණාද? ඉපදීම, බිඳීම, සමුදේ වීම, නිරුද්ධ වීම, හට ගැනීම, ඇතිවීම, නැතිවීම ලෝකේ ස්වභාවය කියන එක මත පිහිටන එකට ඥානය. ඉපදිලා බිඳිලා යනවා නම්, හටගෙන නිරුද්ධ වෙලා යනවා නම්, ඇතිවලා නැතිවලා යනවා නම් ඒ ලෝකේ අනිත්‍යයි නේද? ඒ ලෝකේ මගේ වසඟේ පවත්වන්න බෑ නේද කියලා දකින්න එකට මොකද කියන්නේ? ප්‍රඥාව. දැන් තේරෙනවද ඥානය සහ ප්‍රඥාවේ වෙනස? මේව නිකන් ළඟ වචන වගේ නේද පේන්නේ? ඉපදීම, බිඳීම, හට ගැනීම, නිරුද්ධ වීම, සමුදය වීම, ඇතිවීම, නැතිවීම ලෝකේ ස්වභාවයයි දකින්න එක මොකද්ද? ඥාණය. ඇතිවීම, නැතිවීම ස්වභාවය නම් ලෝකේ අනිත්‍යයි නේද? ලෝකේ දුකක් නේද? මේ ලෝකෙට නැවත නැවත එකතු වෙන්න වෙච්ච එක දුකක් නේද? මේක මගේ වසඟේ මට පාලනය කරන්න බෑ නේද? මේ බඳු පාලනය කරන්න බැරි, මට ඕන විදිහට කලමනාකරණය කරන්න බැරි ලෝකයකට නොඇලිය යුතුයි නේද? නොඇලිය යුතුයි නේද කියලා එයාගේ ජීවිතය ඇතුළේම, එයාගේ ජීවිතය ඇතුළේම දකින හැකියාවට අපි කියන්නේ ප්‍රඥාව කියලා. ඔන්න ඔය ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥා ගෝචර, අන්න එක එහෙමයි අපි බලන්න ඕනේ. ඥාන සම්ප්‍රයුක්තකමක් තියෙනවා, ප්‍රඥා ගෝචර, ප්‍රඥාවෙන් ගෝචර කරගන්නේ ලෝකේ. එතකොට ප්‍රඥා ගෝචර කියන්නේ ගොදුරු කරගන්නවා කියන එක. ප්‍රඥාවෙන් ගොදුරු කරගන්නකොට ෆිල්ටර් වෙනවා ලෝකේ. ඒ කියන්නේ ෆිල්ටර් වුණාම කොහොමද වෙන්නේ? කෙලෙස් නැතුව ඉතාම පිරිසුදු අත්දැකීමක් යාට තියෙන්නේ. ප්‍රඥාවෙන් තමයි ඒ ෆිල්ටර් කරන්නේ. හරියට ෆිල්ටර් එකක් වගේ තමයි ප්‍රඥාව. ප්‍රඥා ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත වෙනවා ප්‍රඥා ගෝචර කර. ප්‍රඥා ගෝචරයි, ඥාන සම්ප්‍රයුක්තයි. ප්‍රඥාවෙන් ලෝකේ දකිනකොට එයාට හැමදාමත් හම්බ වෙන්නේ පාරිශුද්ධ ලෝකයක්. ඇයි? එයාට පිරිසුදුයි ලෝකේ ආ දකින්නේ. එයාට ලෝකේ ගැටුම්කාරී විදිහට, අරබුදකාරී විදිහට එයාට කවදාවත් ලෝකයක් මුණ ගැහෙන්නේ නැහැ. අන්න ඒ වෙනුවෙන් ඔයාලා මොකද කරන්න ඕන? ඔයාලගේ ජීවිතේ ඔයාලට ඔයාලගේ ඇතුළාන්තය විමසද්දී, එහෙම ලෝකේ නිකන් ප්‍රඥාවෙන් ෆිල්ටර් කරලා ලෝකේ උරගාන්න ඕන. එතකොට පිරිසුදුයි. එතකොට ඥාන සම්ප්‍රයුක්තයි, ප්‍රඥා ගෝචරයි. එතකොට ප්‍රඥාන සම්ප්‍රයුක්ත ක්‍රම ඇතුලේ ප්‍රඥා ගෝචරව තමයි යාට ලෝකේ හම්බ වෙන්නේ. එහෙම හම්බ වෙනකොට පින්වත්නි මෙනෙහිවීම තුළ යෝනිසෝ මනසිකාරය තියෙනවා. ලෝකේ හම්බ වෙනකොට ප්‍රඥා ගෝචරකම තියෙනවා. තවදුරටත් ඥානීය තහවුරු වෙනවා. තහවුරු වෙන්න තහවුරු වෙන්න යා මඟපල උඩට උස්ස ගන්නවා. සෝවාන් වෙනවා, ටික කාලයක් සකුරුදාගාම වෙනවා. ඔච්චරයි. අර ඒ විදිහට ලෝකේ උරගාන්න උරගාන්න යා තුළ තවදුරටත් ඒ අත්දැකපු තත්වය එයා තුළ තහවුරු වෙන්න පටන් ගන්නවා. තහවුරු වෙනකොට ඒ තමින් මේ ප්‍රඥාගෝචරකම ඥාන සම්ප්‍රයුක්තකම. ඥාන සම්ප්‍රයුක්තයි ප්‍රඥාගෝචරයි. ලෝකේ මුණ ගැහෙනකොට ගෝචර වෙන්නේ ප්‍රඥාවෙන්. අපිට ලෝකේ හම්බෙන්නේ මෙනෙහි කරන එකට ඇතුලේ. එතකොට අපිට ලෝකේ හම්බෙන්නේ ඇස මත විශ්වාසය තියලා, කන මත විශ්වාසය තියලා, ඉන්ද්‍රිය අත්දැකීම් ටික මත විශ්වාසය තියලා ලෝකේ හම්බ වෙනකොට එයා තුළ ඇති වෙනවා විශාල අර්බුදයක්. මොකක්ද ඒ අර්බුදය? එයා තුළ සිද්ධ වෙන අර්බුදය තමයි එයා තුළ සිද්ධ වෙන අර්බුදය තමයි ඇලීම් ගැටීම් සහගතකම් ඇලෙන ගැටෙනකම් ඒක ඇලෙන ගැටෙනකම ඇතුළේ නිකාම එයා ලෝකෙට මුලා වෙනවා මුලා වෙන්න ලෝකේ අර තණ්හාව ආරෝපණය කරනවා ඉස්සල කිව්වේ ආරෝපිත තත්ත්වේ එතකොට ඇලෙන ගැටෙන මුලා වෙන තණ්හා කරන මට්ටමට තමයි යාට හැමදාම ඊට පස්සේ ආයි නවත්තන්න බෑ වැඩ ඇලුනොත් ගැටුනොත් මුලා වුණොත් තණ්හා කළොත් ඊට පස්සේ ආ ලෝකෙ පැත්තේ දුවනවා ඒකනේ මේ අද දුවන්නේ මිනිස්සු හැබැයි එයාට අර මෙනෙහි කරනකොට ලෝකෙ හම්බ වෙනකම දකින්නවනම් මෙනෙහි වීම තුල හට ගන්නා වූ ලෝකේ මනෝමයයි මෙනෙහි කරන එක නැවතුණාට පස්සේ ලෝකෙ නිරුද්ධයි කියලා දකින්නවනම් අතීතාංශේ ඥානේ අනාගතාංශේ ඥානේ පච්චුප්පන්නංශේ ඥානේ තුලින් යාගේ ඇස කන නාසය දිවකය මනස පිළිබඳ යාට ඥාන සම්ප්‍රයුක්තකමක් තියෙනවා නා ඥාන සම්ප්‍රයුක්තකමක් තියෙනවා ඒ ඥානය ඇතුලේ මෙයා සමුදේවන නිරුද්ධ වෙන හටගෙන නිරුද්ධ වෙන ඉපදෙන බිඳෙන මට්ටමට ඥාන සම්ප්‍රයුක්තව බලනකොට පින්වත්නි ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි නොඇලිය යුතුයි අතහැර දැමිය යුතුයි කියලා දකින ප්‍රඥා ගෝචරකමකින් යාට ලෝකේ හම්බ වෙනවා නා එබඳු ආකාරයට ලෝකය හම්බ වෙන තැනක ඉතාම දියුණු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බිහි වෙනවා. එතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හම්බ වෙනවා. බුදුරජාණන්ස ශ්‍රාවකෙක්. ඒ ශ්‍රාවකත්වය ඔසවා තබන්න මේ චින්තනය යට තියෙන්නේ දිගට දිගට පවත්වන එක. මේ චින්තනයේම දිගට දිගට පවත්න එකෙන් තමයි ඉහළ මඟපල කරා යා යන්නේ. ආ අමුතු දෙයක් කරන්න නැහැ. එතකොට ඉහළ මඟපල කරා යන්න නම් යාට මොකද්ද වෙන්නේ? ඒකට යා උත්සාහ කරන්න ඕන. ඔන්න ඕකටයි උත්සාහ කර. ඕක තමයි කුසලයේ කියන්නේ. ඔය උත්සාහයට ධර්මයේ පාවිච්චි කරන වචනයක් ඔය උත්සාහයට ධර්මයේ පාවිච්චි කරන වචනේට අපි කියන්නේ ආතාපි කියලා. ඔකට ධර්මයේ පාවිච්චි කරන වචනේ කියන්නේ ආතාපි. ආතාපි කියන්නේ මොකද්ද? කෙලස් තවන වීරිය කියලා. ඔකට යන්නේ නැවත නැවත මේ කියපු මේ මෙච්චරලා කියපු එක තියෙන්නේ. ඒකට යන්නේ නැවත නැවත එකතු වෙන්න උත්සාහ කරනවා. ආතාපි. සම්පජානෝ කියන්නේ මේකට එකතු වෙන විදිහට එයා යාගේ ජීවිතේ පවත්වන්න හැම වෙලාවෙම නුවණ හදා ගන්නවා. උත්සාහ කරනවා විතරක් නෙමෙයි මේකට එක දැන් මේක නුවණ ඕනනේ මේක තේරෙන්න. දැන් මේ කියන එක තේරෙන්නේ මොකක් නිසාද? සම්පජානකාරී බව. තේරෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න නුවණ ඕන. යන් තවදුරටත් විමසා නුවණින් විමසනවා. සම්පජානෝ. සතිමා ඒ වෙලාවේ සිහිය තියාගන්නවා. ඒ මේ වෙලාවට සිහිය තියාගන්නවා. විනෙය ලෝකේ මේ වෙලාවේ විනයක් තියාගන්න විසිරුණු සිතකින් මේක කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අභිජ්ජා දෝමනසං ඇලීම් ගැටීම් වලින් සිත මිදෙනවා. ඔන්න ඔය වාක්‍ය ජීවන දර්ශනය කරගන්න. ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනසං. ඔක තමයි ජීවන දර්ශනේ. ජීවත් වෙන කලාවක් ඕනනේ. ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා. ඔන්න ඔය ටික ඔයාලගේ ජීවිතේ තිබ්බොත් ආය අපිව මුණ ගැහෙන්න ඉන්න එපා. ආය මෙහි ඇවිල්ලා වැඩන්නේ. මේ බඳු එකම එක දේශනාවකින් එයා සත්‍ය අවබෝධයටපත් වෙනවා. එතකොට එයාට සම්පූර්ණ නිවන් මගද, එයා කළ යුතු කෘත්‍යයද, එයා තුළ ඇතිවිය යුතු අවබෝධයද, ප්‍රඥාවේ සීමාමායිම්ද, ඥානයේ සීමාමායිම්ද අවබෝධ කරගෙන සම්පූර්ණයෙන් දුක නිමා කරනවා. එබඳු දුකේ නිමාවක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ කඩවත පාසල් මාවතේ පදිංචි උපුල් කුමාර මහත්මයා, ඇමරිකාවේ පදිංචි නීල් කුමාර මහත්මයා කියන පිනතුන් එකතු වෙලා කල්යාණ මිත්‍ර හැම දිනමත් මැදිහත් වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. මේ පින්නතුන්ලාගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේදීම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එච්.ඒ. පියසේන පියතුමන්ට, එම් මහවෙදගේ මෑණියන්ට සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. නීල් කුමාර මහත්මයාටත්, එතුමාගේ බිරිඳ දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, උපුල් මහත්මයාට, එතුමාගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාට සම්බන්ධ වුණු සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. ඒ දෙපළ ඇතුළු පින්තුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ට සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමේ කුසලානි සංස ධර්මයන් ධර්ම ශ්‍රවණේ කලාව මේ පින්තුන්ලා සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. සුවසේම ලෝකෝත්තර අභිවෘද්ධිය පිණිස මේ දේශනාව හේතුපකාර වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ